மீனந்த விவசாயத்துறை என்பது மிக விரைவாக கட்டியல்
போட்டு
முக்கியமாக இப்பொழுது இருக்கிற சூழலிலே உணவு பஞ்சம் ஏற்பட்டிருக்கிறது. இதிலிருந்து மீள்வதற்கு பல வேலைத்திட்டங்கள் முன்வைத்திருந்தாலும் உண்மையிலே விவசாயம் என்கிற வர்க்கம் மிக மோசமாக பாதிக்கப்படுகிறது. உங்களுக்கு தெரியும், சாதாரணமாக சேத்தில் இறங்கி வேளாண்மைக்கிற விவசாயி 2 ஏக்கர் 3 ஏக்கர் வைத்திருக்கிற விவசாயி மிகப்பெரிய நட்டத்தை எதிர்கொள்கிறார். ஆனால் அவர்களுக்கு சேவை வழங்குகிற யூரியா விற்கின்ற எண்ணெய்களை விற்கின்ற மண்ணெண்ணெய் கொடுக்கிற வெட்டி வழங்குகிற டயர் வழங்குகிற உரபை விற்கிற கடைசியாக அதை கொள்வனவு செய்கிற மில் உரிமையாளர்கள் எல்லோருமே கிட்டத்தட்ட 50-60 மேற்பட்ட நிறுவனங்கள் பெரிய பணக்கார நிறுவனங்களாக ஆகிற பொழுது ஏழை விவசாயி மட்டும் விவசாய வர்க்கம் மட்டும் மிக மோசமாக பாதிக்கப்படுகிறது. அவர்கள் மிக கஷ்டப்பட்டு உற்பத்தி செய்த அதிலும் கடந்த காலங்களில் உரத்தட்டுப்பாடு வந்த பொழுது உற்பத்தி செய்த நெல்களை இன்னமும் சரியான விலைக்கு விற்க முடியாத நிலைமை ஏற்பட்டிருக்கிறது. ஆகையால் நாங்கள் விவசாயத்துறை காப்பாற்ற வேண்டுமாக இருந்தால் அரச கொள்கையிலே மிக சரியான இடத்தை கொடுக்க வேண்டும். 2.5 ஏக்கருக்கு குறைய செய்கிற விவசாயியோட நெல்லை நாங்கள் இவ்வளவுக்கு தான் பெற்றுக் கொள்வோம் என்கிற சரியான ஒரு கட்டுப்பாட்டு விலையை நாங்கள் அறிவிக்காமல் விட்டால் விவசாயிகள் நிச்சயமாக வெளியேறுவதை தடுக்க முடியாத சூழல் ஏற்படும். உங்களுக்கு தெரியும், இன்று அதிகமான விவசாயம் செய்கிற ஏழை விவசாயிகள் விவசாயத்துறையிலிருந்து பின்வாங்கிக் கொண்டிருக்கிறார்கள். அதிகமான இளைஞர்கள் அது லாபம் ஈட்டக்கூடிய தொழில் இல்லை என்று வெளிநாடுகளுக்கு இடம்பெயர்ந்து கொண்டிருக்கிறார்கள். இந்த நிலைமை தொடர்ந்து நீடித்தால் நாங்கள் உணவு உற்பத்தியில தன்னுறவை அடைய முடியாது என்று சொல்லிக்கொள்ள விரும்புகிறேன். ஆகையால் அமைச்சர் அவர்களே, எதிர்வருகிற அமைச்சரவையிலே இதற்கு நெல் கொள்வனவுக்கு சரியான ஒரு கொள்கையை வகுத்து அதை அறிவிக்க வேண்டும் என அன்பாக கேட்டுக்கொள்கிறேன். அதே போன்ற எங்களை மற்ற மாவட்டமும் 70% விவசாயிகளை கொண்ட ஒரு மாவட்டம். கிட்டத்தட்ட 2015 விவசாயத்துறையில் குறிப்பாக நெல் உற்பத்தியில் 2,30,000 மெட்ரிக் டன் நெல்லை உற்பத்தி செய்தது. அது மிகப்பெரிய வீழ்ச்சி இப்பொழுது சந்தித்திருக்கிறது. இதை கட்டியெழுப்ப வேண்டிய பணியிலே பல தடைகள் இருக்கிறது. நான் ஏற்கனவே சொன்னது போல விநியோகத்திலே உரம் சரியாக வழங்கப்படவில்லை, நாற்றுகள் சரியாக வழங்கப்பட்டு விடவில்லை. அதிலும் குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே கலைநாத்திலே உற்பத்தி நாற்று உற்பத்தி பண்ணை ஒன்று இருக்கிறது. அதை சரியாக பயன்படுத்ததன் காரணமாக மிகப்பெரிய வீழ்ச்சியும் விதை தட்டுப்பாடு நாற்று தட்டுப்பாடு ஏற்படுகிறது. இதை சரியாக நாங்கள் விரைவாக கட்டியெழுப்பி மட்டக்களப்பு கிழக்குமான தேவையான உற்பத்தியை நாங்கள் அங்கு மேற்கொள்ள வேண்டும். அதுபோன்று நேரத்துக்கு விநியோகம் நடைபெறாததன் காரணமாக பல குறைபாடுகளை இந்த மக்கள் ஏற்பட்டிருக்கிறது. அதேபோன்று வீட்டுத்தோட்டத்தை செய்கிற மக்களுக்கும் இதே
பிரச்சனை.
அதேபோன்று விவசாயத்துறையில சேவைகள் வழங்குகிற நிறுவனமாக இருக்கிற உங்களுடைய ஏபிசி நிலையங்களை யுத்த நடந்த காலங்களிலே கிட்டத்தட்ட பிரதான வீதிகளை அமைத்திருக்கிறார்கள். அவையெல்லாம் விவசாய கிராமங்களுக்கு செல்ல வேண்டும். முக்கியமாக கிரானை பொறுத்தவரைக்கும் கூழாவடிக்கு மாற்றப்பட வேண்டும். மண்டபத்தடியில் இருக்கிறது குறிந்தொழிவுமாறைக்கு மாற்றப்படும். மந்தாரமலையில் இருப்ப ஈரோடு குளத்துக்கு மாற்றப்பட வேண்டும். கலநிலத்தில் இருக்கிற கோப்பாவளிக்கு மாற்றப்படும். பாகரையிலே மாங்கனிக்கு ஒன்று செயல்படுத்த வேண்டும். இவையெல்லாம் நாங்கள் அமைச்சருக்கும் செயலாளர்களுக்கும் பணிப்பாளருக்கும் அறிவித்திருக்கோம். இவையெல்லாம் அமலாக்கப்படவில்லை. இந்த வருடம் இல்லாவிட்டாலும் அடுத்த வருடங்களை வீட்டில் அமலாக்கி கொடுத்து விவசாயிகளுக்கான சிறந்த சேவையை வழங்குவதற்கான பூரண ஏற்பாடுகளை செய்ய வேண்டும். அதேபோன்று நீர்ப்பாசனத்துறையிலேயும் ஒரு மிகப்பெரிய பிரச்சனையாக இருந்து வருகிறது. உங்களுக்கு தெரியும், மண்டல மாவட்டத்தில் 2,00,000 ஏக்கர் விவசாய காணிகள் இருக்கிறது. அது மகாசிஷனுக்கு செய்யப்படுகிறது. அதை 2 போகங்களும் செய்யக்கூடிய வாய்ப்பை ஏற்படுத்த வேண்டுமாக இருந்தால் நிச்சயமாக நீர்ப்பாசன திட்டத்தை நாங்கள் அமலாக்க வேண்டும். அந்த நீர்ப்பாசன திட்ட அமலாக்கத்திலே முக்கியமாக கிரான்புல் அணைக்கட்டு என்பது மிக முக்கியமாக நடத்தப்படுகிறது. அதே போன்றும் கண்டினாறு பெரியதட்டு குளத்தை கட்டுவதாக 3,000 ஏக்கரை அதிகரிக்க முடியும். அதே மாதிரி எங்களுடைய ஊவா மாகாணத்தில் இருந்து வருகிற வடிச்சல் தான் மட்டக்களப்பு மாவட்டத்திலே மிகப்பெரிய அழிவுகளை ஏற்படுத்துகிறது. இதை சரியாக முகாமைத்துவம் செய்தால் நிச்சயமாக எங்களுடைய வெள்ளப்பெருக்கையை தொடக்க முடியும். அதேபோன்று உருகாமங்கித்தூள் வேலு திட்டம் வெளிநாடு அதாவது பிரெஞ்சு அரசாங்கத்தினுடைய நிதியொதுக்கீட்டிலே ஆரம்பிக்கப்பட்டது. இதை இன்னும் நடைமுறைப்படுத்தப்படாமல் இழுபறியில் இருக்கிறது. அதை விரைவாக நடைமுறைப்படுத்துவதன் காரணமாக நிச்சயமாக அடுத்த ஆண்டிலே இந்த திட்டங்களை முடித்து 1,00,000 அளவிலே காலஊச்சிக்கான வாய்ப்பை ஏற்படுத்தி கொடுக்க வேண்டும். அதேபோன்று கட்டம் கட்டமாக மட்டக்களப்பு மாவட்டத்திலே செய்யப்படுகின்ற அனைத்து பயிர்களும் 2 போகத்துக்கு உட்படுத்தினால் இலங்கைக்கு தேவையான கிட்டத்தட்ட 30 விதமான உணவு நெல் தேவைகளை மட்டக்களப்பு மாவட்டம் பெற்றுக் கொடுக்கும் நம்புகிறேன். ஆகையால் இப்படியான திட்டங்களை முன்மொழிந்து செயலாற்றுவதற்காக அதிகாரிகளும் சரியான கொள்கை திட்டங்களை வகுத்து செயலாற்ற வேண்டும் என்கிறேன். அதேபோன்றும் எங்களுடைய கௌரவ மீன்பிடி சம்பந்தமான ஆவணங்களையும்
மந்திரித்துமணி சபாபதித்துமணி
කුෂකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම ධීවර අමාත්‍යාංශයත් ඒ වගේම වාරි මාර්ග අමාත්‍යාංශයත් අද වැන්සීසයන් සාකච්ඡාවට ගන්න වෙලාවේ මම හිතන්නේ හරි අසාධාරණයි තමයි මම ගියසරෙත් කිව්වා උදේ කතා කරන්න ගන්නකොට විනාඩි 10යි කියනවා අන්තිමට අවසාන වෙනකොට විනාඩි දීලා අපට හම්බෙන්නේ විනාඩි 5යි නැත්නම් 6යි ඉතින් ඇත්තටම මං කියන්නේ මේක හිනා හරිම අසාධාරණයක් කරුණාකරලා මේ පිළිබඳව ඔබතුමාලා මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න මොකද අපිට හැමදාම කතා කරන්න හම්බෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේක කරුණාකරලා කොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මොකද අපි මේ වැසීසි අපේ වැදගත් වැසීසියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි ජීවත් වෙන ගොවියන්ගේ පුතු හැටියට ඉතින් ඒ නිසා මේ වෙලාවේ වචන දෙකක් කතා කරන්න තියෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව නැහැ ඉතින් ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව අපිට මොකක් හරි වැඩපිළිවෙලක් හදා දෙන්න කියන ඉල්ලීම ප්‍රථමයෙන්ම කරනවා ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ගරු ඇමතිතුමනි අපි අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි හැම වසරකම මහකන්නේට හෙක්ටයාර 132000 වී වගා කරනවා හැබැයි මෙවර අපි වී වගා කරලා තියෙන්නේ හෙක්ටයාර 82000යි ඒකට එක කාරණාවක් තමයි පහුගිය මහකන්න දෙක අසාර්ථක වුණා මහකන්න දෙක අපි ගත්ත තීන්දුව తీරන නිසා අපේ තිබිච්ච ආණ්ඩුව ගත්ත තීන්දුව తీරන නිසා එකක් මිනිස්සු වගාවන් වලට පෙළඹුණේ නැහැ අනිත් කාරණාව කුඩා වැව් ටික මේසරේ පිරුණේ නැහැ තාම වැහි ප්‍රශ්න නිසා ඒ වගේම තමයි ගරු ඇමතිතුමනි බඩේනු ප්‍රශ්නේ අපේ වෙනදට හෙක්ටයාර 50000කට ආසන්න ප්‍රමාණයක් බඩිරු වගා කරන අනුරාධපුර දිස්ත්‍රික්කේ මම මේ වෙලාවේ සීපත් කරන්න ඕනේ උතුරු මැද හිටපු මහ ඇමතිතුමා බර්ට් ප්‍රේමලාල දිසානායක මැතිතුමා එතුමාගේ මහ ඇමතිවරයා කාලේ දැවන්ත සංකල්පයක් ගත්ත මේ බඩිරු වගා උපචිලිත කරන්න හැබැයි හෙක්ටයාර 45000ක් 50000ක් අපි වගා කරපු එක මේ කන්නේ වගා කරලා තියෙන හෙක්ටයාර 32000යි ඒකත් දැන් මැරිගෙන යනවා වැස්ස නැති නිසා ඒ නිසා මේක දැවන්ත ප්‍රශ්නයක් අපිට පිටර මං හිතන්නේ ලබන මාසය පහෙන් පස්සේ පිටර ගන්න බුණා වෙයි කියලා දැන් මේ කන්නේ බඩිරු වගාව අසාර්ථක වුණොත් විශාල පස්සකට මුණ දෙන්න වෙනවා කරු එමත්තුමනි ඒ වගේම තමයි මම ඔබතුමත් එක්ක එකඟයි මේ වී ගොවියන් සඳහා හාල් ගේන එකට ආනයන කිරීම සඳහා ඔබ විශාල විදියට ඇමතිවරයෙක් හැටියට අපි දැක්ක ඔබ ඒ වෙනුවෙන් පෙනී හිටියා අපි ඉතාමත්ම සංවේදී වෙන්න ඕනේ මේ වෙලාවේ කෘෂිකර්මාන්තෙන් ජීවත් වෙන ගොවියා පිළිබඳව අපි කතා කරන්නේ ඒකයි අද වී ගොවියා අනාථ වෙලා මම අර වීරසිංහ මන්තුමා කිව්වා වගේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ ගොවියෝ ටික වී ටිකක් ඉතුරු කරගන්නේ අවසානයේ පොහොර ටික ගන්නයි කුෂි රසායනික තෙල් ටික ගන්න හැබැයි අද මම දැන් පොඩ්ඩක් ඉස්සලා කතා කරා නොච්චියා ගමට වී රුපියල් 85යි 90යි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඇමතිතුමනි කීරිසම් රුපියල් 90ට ගන්නේ හැබැයි කීරිසම් මහල් කියන එකක් අපිට ගන්න පුළුවන් රුපියල් 250කින් 300කින් අඩුව ඉතින් එක්කෝ වී අඩුවට ගන්න ඕන කඩුපතරින් පාරිභෝගිකය හරි ශක්තිමත් වෙන්න ඕනේ හැබැයි අසාධාරණ කියන්නේ අවාසනාව කියන්නේ පාරිභෝගිකයටත් යන්නේ නමක් නැහැ ඊළඟ මම මේ කෙටියෙන් කතා කරන්න ගරු ඇමතුමනි ඊළඟ කාරණාව තමයි මේ වන මම ඔබතුමාට පෞද්ගලිකව කතා කරා ඔබතුමා ඊයේ ගිහිල්ලා තිබ්බ අනුරාධපුරේ මම දන්නේ මේ වන මිනිස් අලි ගැටුම මේක මහා පුදුම ප්‍රශ්නයක් මගේ ආසනයේ තන්ත්‍රි මලේ විලච්ඡය ඊළඟට නොච්චියාගම කුකුල් කටුව හොරවිල ප්‍රශ්න ගොඩකට අපි මුණ දීලා තියෙනවා අද උදේත් මට කතා කරලා කිව්වා පොල් අක්කර එකහමාර තියව අක්කර එකහමාර බිරයි කියලා. ඒ මම පෞද්ගලික ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙලා ඔබතුමාට වනජීවි අමතිකමක් තියෙනවා මේකට මැදිහත් වෙලා මේ සඳහා මොනෝ හරි තීන්දුවක් අරගෙන මේකට ඉක්මන් කටයුතු කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා ඊළඟ කාරණාව තමයි ගරු ඇමතිතුමනි මම මේක මීට පෙරත් කිව්වා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීවා වගා වගේම බඩිරු වගා වගේම මේ රටට විශාල වශයෙන් අපි දෙනවා අවුමිනිස් සහ එළවලු නොච්චියාගම විශාල වශයෙන් එළවලු වවනවා ඒ අතර වැටකුළු කරබිල සහ පතෝල මගේ නොච්චියාගම ප්‍රාදේශීයයන් කොටස විශාල වශයෙන් වැවෙනවා කරු එමත්තුමනි අද මං හිතන්නේ පාර්ලිමේන්තුව අද උදේ ඉඳලා කතා කරා මිරිස් බීජ ග්‍රෑම් 10ක් රුපියල් 5000යි මිරිස් බීජ ග්‍රෑම් 10ක් රුපියල් 5000යි වැටකුළු පතෝල කරවිල ග්‍රෑම් 200 පැකට් එකක් ගරු ඇමතිතුමනි රුපියල් 9000කට එහා යනවා ඉතින් මේක හරි අමාරුයි මේ මේ මිනිස්සු කොහොමද මේක වගා කරන්නේ මේ වගා මිනිස්සුන්ට ජනාධිපතිතුමා මේ අයවැය කතාවෙත් කියනවා කෘෂිකර්මාන්තය දිනු කරන්න ඕනේ ආරක්ෂක ආහාර සුරක්ෂිතතාවය හදන්න ඕනේ කියලා හැබැයි මේ බීජ වල තියෙන මේ විශාල මුදල් ප්‍රමාණය නිසා මේ ගොවියන්ට මේක වගා කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මම ඒ නිසා ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ බීජ පිළිබඳව වැඩපිළිවෙලක් ඔබතුමා හදන්න. මොකද ඔබතුමා කෘෂි කර්මාන්තය පිළිබඳව ඉතාමත් ඇල්මක් දක්වන ඇමතිවරයෙක්. අනිත් කාරණාව තමයි කරු ඇමතුමනි, ඉන්දියාවෙන්, තායිලන්තයෙන්, ඒ වගේම වෙනත් රටවල් වලින් මේ ගේන කෘෂි විශේෂයෙන්ම මේ කෘෂි රසායනික ද්‍රව්‍ය වෙනත් රටවල් වලින් ගේනවා ගරු ඇමතුමනි. ඒ වගේ කිසිම නිසි ප්‍රමිතියක් නැහැ. මේවා හොරෙන් ගෙනල්ලා විකුණනවා. මේ පිළිබඳව අපි මම මීට පෙරත් පාර්ලිමේන්තුවේ කතා කරා. පාරිභෝගික අධිකාරිය නිදි, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිදි. ඒ නිසා මේ අපි දන්නවා සමහර සිල්ලර බඩු කඩවල මේ වල්නාශක, ඒ වගේම කුලිනාශක තෙල් විශාල වශයෙන් අලෙවි කරනවා. සක් කරුණා කරලා මේ අය අත්අඩංගුවට අරගෙන මේ අයට නීති ක්‍රියාත්මක කළ යුතුයි. මොකද ඒ වගේ ප්‍රමිතියක් නැහැ. මිනිස්සු අඩුවට තියෙන නිසා ගන්නව.
කාලය අවසන් වෙනවා ගරුතුමා.
ගරුතුමනි මේ වගේ වැඩක් නැති. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමා ඉතාමත් මේ පිළිබඳව බොහොම කරුණාවෙන් ඉල්ලනවා. මේ පිළිබඳව ඔබතුමා කටයුතු කරන්න කියන කාරණාව. අනිත් කාරණාව තමයි අවසාන කරනවා ගරු ඇමතුමනි, අපි දන්නවා රටක් දියුණුවේ සෞභාගයේ එන්න සෞභාගමත් නායකයෝ එන්න ඕනේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිසිම සෞභාගයක් නැහැ. ඒක මම පැහැදිලිව කියනවා. මොකද අපි දැක්ක පහුගිය යහපාලන ආණ්ඩුවේ වෙලාවේ ශාලාව ගිලිගත්තා, කුණු කණු කඩාගෙන වැටුණා. මේ රටට හොඳ නායකයෝ බිහි වෙනවා නම් සෞභාගය එනවා. හැබැයි මේ රටේ සෞභාගය එන්න පුළුවන් තරම් රනිල් වික්‍රමසිංහ
මහත්තයා
මේ කරුමෙට මේ පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ සමහරක් අය ඡන්දෙ දීලා එතුමා ජනාධිපති වුණා. හැබැයි රටේ ඡන්දයක් තිබුණා කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ. තේන සෞභාග්‍ය කැඳන්න නම් මේ සෞභාග්‍ය තියෙන ජනාධිපති වෙන්න බවට පත් වෙන්න ඕනේ. බොහොම සුදු.
බොහොම සුදු. ධර්මන්තිතුමනි, කරු මහින්ද අමරවීර මැතිතුමා ඔබතුමාට මිනිත්තු. කරු මහින්ද අමරවීර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ අපේ කරු මන්ත්‍රීතුමාලා ඉතාමත් හොඳ යෝජනා රාශියක් ඉදිරිපත් කරා. ඒ සියල්ල පිළිබඳව වෙනමම අපි මේ හැන්සාඩ් වාර්තාවත් නිකුත් වුණාට පසුව අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවක් පවත්වලා ඒ සාධනීය යෝජනා සියල්ලම පිළි අරගනිමින් ඒවා ක්‍රියාත්මක කරන්න අපි අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ආණ්ඩු පක්ෂයේ වගේම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුනුත් ඒ යෝජනා ඉදිරිපත් කරා. ඒ වගේම TNA මන්ත්‍රීවරුනුත් ඉදිරිපත් කරා. ඒ යෝජනා අපි ඉහලින්ම පිළිගන්නවා. හොඳ යෝජනා. ඒ වගේම මම පළවෙනියට ස්තුතිවන්ත වෙන්න කැමතියි. මට මේ අමතක වෙන්නේ සමා ස්තුති කතාව එක්කම මේ වෙලාවේ කරනවා. ජනාධිපතිතුමා අපිට අවශ්‍ය තරමට මුදල් ලබා දෙන්න පොහොර වැඩසටහනට නිර්භයව කටයුතු කරා. ඒ වගේම නිරන්තරයෙන් මේ පිළිබඳව අවධානය යොමු කළ අපි ඉල්ලපු සියලුම ඉල්ලීම්වලට අවකාශය ලබා දුන්නා. ඒ වගේම මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සමායන මගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරු දෙපළ DB හේරත් මැතිතුමත්, ඒ වගේම මොහන්සිල්ලා මැතිතුමත් අපි තාමත් මේ කටයුතු වලදී තාමත් නිරන්තර දායකත්වයක් එතුමන්ලා දැක්වුවා. එතුමන්ලා මෑත කාලේ ආවේ. අපි එතුමන්ලට එන සතිය වෙනකොට සම්පූර්ණ වගකීම් විදියටම බාර දීලා මේ කටයුතු අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. අපි ඒ සියලුම දෙනා ක්‍රියාකාරීවම මේ වැඩසටහනට එතුමන්ලගේ දායකත්වය ගන්නවා. එතුමන්ලටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රමුඛ සියලුම ආයතනවල නිලධාරීන් සභාපතිතුමල්ලා, අතිරේක ලේකම්තුමල්ලා, අංශ ප්‍රධානීන් ප්‍රමුඛ සියලුම මේ කාර්යයට සහයෝගය දක්වන සියලුම දෙනාටත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගනිමින් මම කතාවක් වෙනම තියෙනවා. මේ කතාව මම ඉල්ලා සිටිනවා සභාගත කරන්න. ඒ වගේම මේක හන්සාඩ් වාර්තාවට ඇතුල් කරන්න කියලා මම ඒකට වෙලාව ගන්නෙ නැහැ. ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් ලබා දීම තමයි මා වෙලාවේ මේ වෙලාවේ කළ යුතු වෙන්නේ. අපේ මන්ත්‍රීතුමාලා කතා කරා මේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. ඒ සේවා ව්‍යවස්ථාව පිළිබඳව මේක අපි තීන්දුව කළා. දැන්ටමත් මේක වැටුප් නිර්ණායක කොමිසමට යවලා තියෙනවා රාජ්‍ය පරිපාලන පැත්තට. ඒ පිළිතුරු ලැබුණු අවස්ථාවේ අපි ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම එළවලු ගොයින්ට පෝර සම්බන්ධව කතා කරා. අපි කියන්න කැමති රුපියල් 40,000 42,000 තිබුණු පෝර දැන් රුපියල් 20,000 මට්ටමට සහ ඊටත් අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි රජයේ පොහොර ලබා දෙන්න කටයුතු කිරීම. රජය සහනාධාර මට්ටමට රුපියල් 10,000 දෙන ගමන් නොමිලේ පොහොර ලබා දීම සිද්ධ කරනවා. මම දැක්ක අර එහා පැත්තේ ඉන්න මන්ත්‍රීතුමෙක් එක්කුවා මේක තවත් අයට දුන්න නම් හොඳයි, අක්කර දෙකහමාරට උඩින් තියන අයට. එහෙම අපි තේරපු එකක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනේ, ඔබතුමයි මම ඉන්න දිස්ත්‍රික්කෙටත් නෑ මේක. එයාම තෝරගත්තු ක්‍රමවේදය. අපි ඒකට ඇඟිලි ගැහුවේ නෑ. ඒක දුන්නා අපේ දිස්ත්‍රික්කෙට හම් වෙනකොට. මං හිතන්නේ ගොයන් කපන කාලේ විතර තමයි මට වෙන්නේ හම් වෙන්නේ. ඒක දෙවැනි අදියරකට අපි ඒත් ඒවට රණ්ඩු කරන්න ගියේ නෑ. මොකද මේක ගොවි ජනතාවට ලබා දෙන්න ඕන කිය. ඒ වගේම මේ පසුගිය කාලේ සහල් ආනයනය කිරීම පිළිබඳ දිගටම අද කතා කර ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරුන්ගේ අදහස් උනේ මේ වී මිල පිළිබඳව. මේ පිළිබඳව මම කැබිනට් මණ්ඩලයේ කතා කරලා තියෙන ඇති වෙන්න මේ පිළිබඳව අදහස් ඒ නිලධාරී මට්ටමින් ඉදිරිපත් කළ තියෙනවා. මම කිව්වා මේ වෙලාවේ හාල් ගෙනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය සහල් අපේ ළඟ තියෙනවා. අපේ ගොවියක නිෂ්පාදනය කරලා තියෙනවා. අද හැම ගෙදරකම ගියාම ඕන මේ වී නිෂ්පාදනය කරන ප්‍රදේශයේ ගියත් ගේ ඇතුළට යනකොට වී මිටි විශාල ප්‍රමාණයක් ගහලා තියෙනවා. ඒ නිසා අපේ රටට ආයි හාල් ඕන නැහැ. මම ඉතමත් වගේ කීමෙන් කියනවා ආයි කවදාවත් ව්‍යසනයක් ඇති උනේ නැත්තම්, නියඟයක් හෝ වෙන ප්‍රශ්නයක් ඇති උනේ නැත්තම් ආයි කවදාවත් මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යෙන් මේක මම වගේ කීමෙන්ම කියනවා. අපේ ගොවි ජනතාව මේ වගේ කීම බාර ගන්නවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අවශ්‍ය බත සපයන වගකීම උන් ගන්නවා කියන. ඒ වගේම මාස්ක් කන්නේ සාර්ථක කරගන්න දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම අපි ලබා දීලා තියෙනවා. පොහොර ටික ලබා දෙනවා. මම කිව්වා මම විස්තර කරන්න යන්නේ නැහැ. දැන් අර කාබනික පොහොර ලබා දීමත් අපි දිස්ත්‍රික්ක මට්ටමට දුන්නා. ඒවයි යම් යම් අඩුපාඩු වෙලා තියෙන බව අපිට වාර්තා වෙනවා නම් ඒ පොහොර නොදීපු අය වෙනුවෙන් අපි වෙනම මම කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළා. අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමා ඒක අවධානය යොමු කරලා අපි අයට යම් සහනයක් ලබා දෙන්න, මූල්‍යමය සහනයක් ලබා දීම පිළිබඳව අපි අවශ්‍ය සාකච්ඡාව පවත්වන්න කටයුතු කරන. මේ වෙනකොට හාල් මෙට්‍රික් ටන් 107කට වැඩි මේ රට ඇවිල්ලා තියෙනවා. දෙහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි බඩඉරුඟු සම්බන්ධවත් තිබුණේ. අපිට බඩඉරුඟු ගැන මෙතන ගොඩාක් කතා කරා. ඇතනම් බඩඉරුඟු වගාව ප්‍රචලිත කරන්න අවශ්‍යම දෙයක් එක වෙලාවක අපේ රටේ බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා තමයි මේක ඇත්තට මේ ප්‍රදේශය ආරම්භ කරේ. බඩඉරුඟු වලින් සම්පෝෂිත වෙනවා. දැන් ආපහු සම්පූර්ණ දැන් ගිය කන්නේ බැලුවොත් හෙක්ටයා 10,000ක් විතර තමයි බඩඉරුඟු වගා කරලා තියෙන්නේ මේ පොහොර ප්‍රශ්න නිසා. දැන් මේ සැරේ 60,000ක් විතර වගා කරලා තියෙනවා. ඒකෙත් සමහර ප්‍රදේශවල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේ වැස්සේ ගැටලුව නිසා. අපි හැබැයි ඒ අයටත් පොහොර සානාධාරය දීලා තියෙනවා. ඒ වගේම නොමිලේ දුන්න විශාල ප්‍රමාණයකට බීජ. මම හිතන වගා කර ප්‍රමාණය 75%කට විතර නොමිලේ බීජ ලබා දුන්නු. අපිට 100%ක් හොයාගන්න බැරි වුණා. බීජ හිඟේ නොවෙන්න තවත් ප්‍රමාණයක් වැඩියෙන් වගා කරගන්නත් අපිට අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම අපි මේ කාරණේ සම්බන්ධව තව යමක් කියන්න ඕනේ. මේ බීජ සම්බන්ධව බීජ වල මිල අධිකයි, මේ ප්‍රමිතිය පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා. මම වෙනමම දැන් සාකච්ඡා කරගෙන යනවා අපේ නිලධාරීන් එක්ක බීජ නිෂ්පාදනය අපේ රටේ ප්‍රචලිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි ඒ පිළිබඳව වැඩ පිළිවෙළ සකස් කරනවා. දැන්ටමත් අපේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියෙන් මේ පිළිබඳව සැලකියුතු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අය දැන්ටමත් සැලසුම් කළ තියෙනවා බඩඉරුඟු බීජ අවශ්‍යතාවයේ 60%ක් මේ රටේ නිෂ්පාදනය කරන. දැන්ටමත් මිනිස් විශාල ප්‍රමාණයක් බීජ මේ රටේ නිෂ්පාදනය වෙනවා. අල සහ බීලූණු බීජ නිෂ්පාදනය කිරීම සඳහා අපි අවශ්‍ය වැඩ පිළිවෙල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා සහ වේගවත් කරනවා. අපේ ඊළඟ අරමුණ දැන් සහලින් ශාම්පෝෂ වීම පිළිබඳව මං කෝ ආයේ අපිට කිසිම සැකයක් නැහැ. ඊළඟ ප්‍රධාන ඉලක්කය තමයි අපි බඩඉරිඟු වලින් මිනිස් වලින් ඒ වගේ මුං ඇට කවුපි කුරක්කන් මේවායින් අපි ස්වයංපෝෂිත වීම උඳු වලින් මේක කරන්න පුළුවන්. අපි දැන්ටමත් ඒ පේ වෙන් වශයෙන් නිලධාරින් භෝග නායකයින් පත් කරලා තියෙනවා. ඒ අවදි ඉඳලම ඒ අය දිරිගන්නමින් අපි ඒ වැඩ පිළිවෙල දියත් කරනවා. එක එක දිස්ත්‍රික්කවලට අවශ්‍ය දේවල් අපි සොයා ගන්නවා. ඒ වගේම අපනයනයට අපි ඊළඟට කටයුතු කරනවා. දැන්ටමත් අපි ආරම්භ කරපු වැඩසටහන් මම 2018 පටන් ගත්ත ඒවත් තියෙනවා. ඒ බොහෝ දේවල් දැන් විදේශ වෙළඳපොළට යනවා. දැන් පළවෙනි ඇබුල් කෙසෙල් නැව කන්ටේනර් එක ගිය සති දෙකට ඉස්සෙල්ලා ගියා. හැම සතියෙම දැන් එක එක යනවා. ඒවගේ මර ග්‍රීන් කිව්කම්බ කියන එක අපි වියදං කරපු මුළු ව්‍යාපෘතියට වියදං කරලා තියෙන ඩොලර් මිලියන් 28යි මිලියන 33ක ආදායමක් කරන් තියෙනවා. මම 2018 මඩ කලපුවේ ගිහිල්ලා ආරම්භ කරේ. ඉතින් ඒවා අපිට දැන් සල්ලි එනවා. ඒ වගේම අපේ පළතුරු බොහොමයක් අද විදේශ වෙළඳපළට යනවා. අපේ එළවලු වර්ග අපි විදේශ වෙළඳපළටත් ඇවිල්ලා ඩොලර් හොයන මට්ටමට අපි ගෙනල්ලා තියෙනවා. අපි කොහොමටත් මේ පොර ප්‍රශ්නේදී අපි 100%ක් රසායනික හෝ 100%ක් කාබනික කරන්න යන්නේ නැහැ. අපි කාබනික රසායනික 70%ක් සහ කාබනික 30%ක් විදිහට තමයි හදාගන්නේ. ඒ වගේම අපි ගැප් කියන වැඩසටහන Good Agriculture Practices කියන වැඩසටහන තමයි මේකට හොඳම වැඩසටහන කියලා අපි තෝරගෙන තියෙනවා. ඒකට ජාත්‍යන්තර වෙළඳපොළට වුණත් ඒ එළවලු පළතුරු යවන්න පුළුවන්. ඒ වැඩසටහන යටතේ අපේ නිෂ්පාදන අපි සියල්ලම දියත් කරන්න කටයුතු කරන එක තමයි මම හිතන්නේ අපිට රටට හොඳම ප්‍රතිපත්තිය ඒක ගැප් වැඩසටහන 100%ක් කාබනික කරන්න පුළුවන් අය ඉන්නවනම් රතනහාමුදුරුවෝ උදේ කතා කරා උන්වහන්සේ කැමති නම් මම කිව්වා ඒ ටික දෙන්න නම් ටික අපි ඒ ටිකට දෙන ආධාර අපිට රසායනික පොර වලට ඩොලර් යවන්න ඕනේ අපි රුපියල් වලින් අපිට කැබිනට් මණ්ඩලයේ අනුමැති අරගෙන එයාට ආධාර දීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම මේ වගේ වැඩසටහන් අපි රාශියක් අපිට අවශ්‍ය සියලුම මට සැකයක් නැතුව කියන්න පුළුවන් අපේ ගොවියා ඉල්ලන්නේ නියෝජ්‍ය කතානායකතුමනි කාරණා දෙකක් ගැන. එකක් තමයි එයාට අවශ්‍ය යෙදුම් ටික දෙන්න. පොර ටික, තෙල් ටික, ඉන්ධන ටික ඒව දෙන්න. අපි ඉන්ධන ටික ඒ වතුර ඒ ටික වෙලාවට දෙන්න කියලා. අපි ඒ ටික කරනවා. ඒවයි කිසිම අඩුවක් ඇති කරන්නේ නැහැ. අපි තෙල් පොර ටික දෙනවා, වෙලාවට හාන්න ඉන්ධන ටික දීලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය අනිත් දේවල් දෙනවා. දැන් කෘමිනාශක ප්‍රශ්නයක් කිව්වා. ඒකටත් අපි වෙනම ක්‍රමවේදයක් හදනවා. හැබැයි ජාත්‍යන්තර වශයෙන් ඒක අපි සැලකිල්ලට අරගෙන ඒ කටයුත්ත කරනවා. ඊළඟට ගොවින්ගේ ප්‍රධාන ඉල්ලීම මොකක්ද? ඒගේ නිෂ්පාදනයට මිලක්. ඒ නිෂ්පාදනයට මිල තමයි අවශ්‍ය වෙන්නේ. අද මෙතන කතා කර 75%ක්ම කිව්වේ මේ හාල් රටින් ගේන්න එපා අපේ රටේ වී ටිකට මිලක් අරගෙන දෙන්න. අන්න ඒ වගේ කාරණාවලට තමයි රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ. ඒ දෙක දෙනවා නම් අපේ ගොවියා මේ රටට අවශ්‍ය ආහාර සියල්ලම නිෂ්පාදනය කරන විතරක් නෙමෙයි විදේශ වෙළඳපොළට ආහාර නිෂ්පාදනය කිරීමේ වගකීමත් අපේ ගොවියා බාර ගන්න සූදානම් බව සිහිපත් කරමින් මා පෙර නම් කිව් සියලුම දෙනාට මගේ ගෞරව හිමි කරමින් මා නිරන් ස්තුතියි.
බොහොම ස්තුතියි කරුවා මාත්‍යමනි. කරුද්දික ප්‍රේමරත්න මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. වැෂීස කතා කරන වෙලාවේ හැමෝම කතාව පටන් ගන්නවා මේ සතුටුයි මේ වැෂීසයට එකතු වෙන්න ලැබීම සම්බන්ධව කියලා. මට නම් එහෙම කිසිම සතුටක් නැහැ තාමත් මේ කිසිම වැෂීසයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම සම්බන්ධව. කෘෂිකර්ම අමාත්‍යවරයා මෙවර ඉන්න කෘෂිකර්ම අමාත්‍යවරයා මීට කලිනුත් බොහෝ කෘෂිකර්ම අමාත්‍යවරු හිටියා. එතුමා අනිත් කෘෂිකර්ම අමාත්‍යවරු වගේම එතුමත් අවසාන කරේ කතාව පොහොර ටික අපි දෙනවා කියලා. ගොවින්ගේ ඉල්ලීම් දෙකක් ගැන කතා කරා. හැබැයි ගොවින්ගේ ඉල්ලීම පොහොර ආණ්ඩුවෙන් ලබා ගැනීම නෙමෙයි. අනුරාධපුරෙත් ගොවියෝ ඉන්නවා. අපි ගොවිය ඇසුරු කරන අපි ගොවියොන්ගේ අවශ්‍යතාවයන් වලට කන් දෙනවා. ආණ්ඩුවෙන් ගොවියන්ට පොහොර දෙන්න අවශ්‍ය නැහැ කියන එකයි මගේ අදහස, මගේ තර්කය. ආණ්ඩුවෙන් පොහොර එනකොට අහස්වැස්සෙන් වැඩ කරන ගොවියා, මහවාරි වලින් වැඩ කරන ගොවියා, කුඩා වාරි වලින් වැඩ කරන ගොවියා හැමදාම තමන්ගේ බීජ ටික වගා කරන්න මහ පොළොවත් එක්ක ලොකු සටනක යෙදෙනවා. හැමදාම කුමක් හෝ පොහොර ප්‍රශ්නයක්. ඒක හිතාමතා නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. ගිය වතාවේ නම් කාබනීකරණය කරන්න ගිහින් ඒක ප්‍රශ්නේ මතු වුණා. නැම එසේ නොවුණත් හැම වතාවකම පොහොර ප්‍රශ්නයක් මතු කරමින් ගොවියාව, ගොවි සමಿತಿ, ගොවි සංවිධාන නිර්මාණය කරගනිමින් ගොවියාව සහ දේශපාලනය අතර සම්බන්ධතාවයක් ගොඩනගනවා. හැම වකවානුවකම අපේ රටේ කරුණා කරලා ගොවියාව දේශපාලනයෙන් නිදහස් කරන්න කියන එකයි අපේ ඉල්ලීම, අපේ යෝජනාව. අර්බුදේ නිර්මාණය කරනවා. ඊට පස්සේ එවකට ඉන්න කෘෂිකර්ම අමාත්‍යවරයා කියනවා නෑ කිසි ප්‍රශ්නයක් වෙන්නේ, අපි අදාළ වෙලාවට පොහොර ටික දෙනවා. අවශ්‍ය නෑ. පොහොර ටික ගොවියට අවශ්‍ය කරන ළඟම කඩේ තියෙනවා නම් ගන්න. ඒගොල්ලෝ දන්නවා වහින වෙලාව, ඒගොල්ලෝ සබාධර්මයේ දන්නවා වතුර ලැබෙන වෙලාව දන්නවා. අවශ්‍ය වෙලාවට ඒගොල්ලන්ට පොහොර යෙදවුම් ඒගොල්ලන්ගේ පැලවලට යොදන්න පුළුවන්. දේශපාලනික වශයෙන් ඡන්දේ ලබා ගැනීම උදෙසා තවදුරටත් පොහොර රජය විසින් ලබා නොදිය යුතුයි කියන එකයි තරුණ නවක මන්ත්‍රීවරු විදිහට අපේ යෝජනාව. එතනින් එහාට ගිහිල්ලා මේ ඩිජිටල් තාක්ෂණය එකතු කරගන්න අනුරාධපුරයේ ගොවියෝ තමයි මෙහෙම කියන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ, මිනිස්සු දන්නේ නැහැ, මිනිස්සුන්ට නොතේරෙන දේවල් බොහොමයක් තියෙනවා. මිනිස්සුන්ට නොතේරෙනවා නම් අපි මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ඕනේ. අශෝක් ගල්වයි වගේ කෙනෙක් ඉන්දියාවේ ඉන්නවා. IT සාක්ෂරතාවයේ නැති ඉන්දියාව වගේ රටක IT සාක්ෂරතාවයේ වැඩි කරලා ගොවියාගේ අතට වැඩි මිල මුදල් එන විදිහට ටෙක්නොලොජිය එක මේ ඩිජිටල් කරන එකතු කරගෙන කෘෂිකර්මාන්තයට අද ඉන්දියාව දියුණු වෙලා තියෙනවා. අපේ රටට ඒක අත්‍යවශ්‍යමයි. මේ ටෙක්නොලොජි කියන එක ඉතාම වැදගත්. ගොවියට අද ගොවියව පිළිගන්න විදිහට නෙමෙයි අපිට ගොවියව අවශ්‍ය. තරුණයන් ගොවි බිමට එන්න ඕනේ. තරුණයන් ෆාමර්ස්ලා විදිහට අපේ රටේ ගොඩනැගෙන්න ඕනේ. තරුණියකගේ බලාපොරොත්තු අනාගතේ කවුරු විවාහ කරගන්නද? ගොවියෙක් විවාහ කරගන්න කියන තැනට අපේ රටේ ගොවියගේ ඉමේජ් එක වැලියු එක අපි වැඩි කරගන්න ඕනේ. අපි දකින ගොවිය අපේ අනුරාධපුරේ අපි දකින ගොවිය හැමදාම අපි දැක්කේ ඒ ස්වරූපයෙන් ඒ විදිහෙන් ඔවුන්ගේ ජීවිතය ගත වෙන්නේ බොහෝම පොඩි වටපිටාවක. නමුත් ඔවුන් එතනින් ගලවන්න ඔවුන්ට දැනුම ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ වගේම යල මහ කන්න දෙක විතරක් නෙමෙයි අපි තාක්ෂණයේ යොදව ගත්තොත් අපිට ඕනම වෙලාවක වගාව කරන්න පුළුවන්. අපේ නිෂ්පාදනය වැඩි දියුණු කරගන්න පුළුවන්. නයිට් ෆාමින් තියෙනවා ලෝකේ ඕන තරම්. අපි ලෝකේ දියුණු දේවල් එක්ක අපේ රටේ ගොවියව එතනට රැගෙන යන්න ඕනේ. යෝජනා මාලාවක් තියෙනවා ඔබතුමාට ඉදිරිපත් කරන්න. මම ඒක ඔබතුමාට ලැබෙන්න සවස්වන්නම්. වාණිජ ගොවිතැනේ නිරත සියලු දෙනා ලියාපදිංචිය සදා සරල ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. වඩාත් පරිසරිතකාමී ආකාරයට වගාව පවත්වා ගැනීමට එම වගාවන් ඇගේම ප්‍රතිලාභ ලබා දීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. හරිතාගාර තුල නිර්පාංශු
පරිම
ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි. මෙවැනි වූ කාරණා 20ක් තියෙනවා ඔබතුමාට දෙන්නම්. පුළුවන් නම් ඔබතුමාවත් කරන්න. අපි උදව් කරන්න. අපි උදව් කරන්න. මේකට එකතු වෙච්ච ඇග්‍රි කල්චර් එක්ස්පර්ටිස්ලා බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ වැඩසටහන නිර්මාණය කරන්න, මේ අදහස් දක්වන්න අපි ඔබතුමාට ඒවා ලබා දෙන්නම්. පුළුවන් නම් ඔබතුමා හරි මේ ඇග්‍රි රෙවලූෂන් එක කරන්න. මේ රටේ රෙවලූෂන් එකක් අවශ්‍යයි ඇග්‍රි වලට. අපේ රටේ සුදි
පොමිසති කරු බන්තුමනි. ඕගරු මහින්දමරු
මේ විනාඩියයි මම වැඩි වෙලාවක් ගන්න නැහැ. ඔබතුමා කියු කාරණා සම්බන්ධව අපි සාකච්ඡාවකට සූදානම්ින් ඉන්නවා. මේ සියලුම මන්ත්‍රීවරුන්ට මම නිරන්තරයෙන්ම කියන්නේ අපේ උපදේශක කාරක සභාවට ඇවිල්ලා මේ තියෙන වටිනා යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් අපි දැන් සකස් කරගෙන යන එක අඩුපාඩු තිබුණා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුම දෙනාට ඒක යොමු කරලා තියෙනවා. මම අද මේ පාර්ලිමේන්තුවේ කියනවා ජනවාරි මාසයේ අවසාන වෙන්න ඉස්සෙල්ලා මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරනවා. ඇමතිවරු වෙනස් වෙනකොට වෙනස් නොවන, ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, රට ඉදිරිපත් කරනවා.
බොහොම සිත කරුමත් වුණේ. ගරු රෝසන් රන්සිංහ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
මුලින්ම නියෝජ්‍ය කතානායකතුමනි, මිනිත්තු 10 නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දීර්ඝ කරලා ඉන්නවා කාලය අපේ සංවිධායකතුමාගේ. අපි ප්‍රථමයෙන්ම වාරි මාර්ග අමාත්‍යංශයේ වැල්ශීෂයේ කතා කරන වෙලාව 20:23. මේ සඳහා මට සහාය ලබා දෙන රාජ්‍ය අමාත්‍යතුමත් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලයම අද උදෑසන ඉඳලා මේ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ගැටලු යෝජනා ඒ සියල්ල හොඳින් අවබෝධ කරගෙන සටහන් කරගෙන අපි 20:23 අයවැයෙන් ලැබුණු මුදල් දේශීය සහ විදේශ ණය සියල්ල එකතු කරලා කොහොමද මේ වැඩසටහන් ටික ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්නේ කියන එක සම්බන්ධව අද කරුණු ගොනු කරගන්න ලැබුණා. නිසා මේ සාකච්ඡාවට ඇවිල්ලා සහයෝගය දක්වපු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපේ ස්තුතිය පුද කරමු. වාරි මාර්ග අමාත්‍යංශයේ ප්‍රධානම වෙන්නේ කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා දෙන. අද කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශීර්ෂයත් දීවර අමාත්‍යංශයේ වැය ශීර්ෂයත් එකට කතා කරා. ඒ අමාත්‍යවරුන් දෙපළත් රාජ්‍ය අමාත්‍යවරුනුත් අද දවසම මේ සඳහා සහභාගී වුණා. කෘෂිකර්ම අමාත්‍යංශයත් දීවර අමාත්‍යංශයත් වාරි මාර්ග අමාත්‍යංශයත් කියන්නේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයත් එක්ක ගත්තාම දීවර අමාත්‍යංශයත්, කෘෂිකර්මාන්තය පැත්තෙන් ගත්තාම කෘෂිකර්ම අමාත්‍යංශයත්, මේ අමාත්‍යංශ තුනම එකට වැඩ කරන අමාත්‍යංශ තුනක්. නිසා අපි මෙතෙක් ඒ අමාත්‍යංශ දෙක හැමදාම මම අමාත්‍යවරයා විදියට මටත් රාජ්‍ය අමාත්‍යතුමාටත් ලබා දුන්න සහයෝගය විශේෂයෙන් අපි අගය කරනවා. අපි දන්නවා මේ රටේ ජලාශ පද්ධතිය ගත්තාම ප්‍රධාන ජලාශ වශයෙන් ජලාශ අතිවිශාල ප්‍රමාණයක්, උදාහරණයක් වශයෙන් මහවැලියේ ප්‍රධාන ජලාශ 20කුත්, ඒ වගේම මහවැලිය අනෙකුත් ජලාශ 713කුත්, වාරි මාර්ග දෙපාර්තමේන්තු යටතේ වැව් 260කුත්, අමුණු 103කුත්, ඒ වගේම ගොවි ජන සේවා දෙපාර්තමේන්තු යටතේ මේ රටේ වැව් 25,000ක් සහ අමුණු 15,000ක් සමන්විත රටක් විදියට අපි දකිනවා. වාරි ඉතිහාසයක් තියෙන අපේ රටේ අපිට මේ වෙන විට කිලිනොච්චිය, මුලතිව්, යාපනය දිස්ත්‍රික්ක 3ට පමණක් මේ කඳුකරයෙන් එහෙම නැත්නම් ගංගාවලින් ලැබෙන වතුර ටික ගෙනියන ඉදිරි වැඩපිළිවෙලක් හැරෙන්න අනිත් සෑම දිස්ත්‍රික්කයකම මේ ගංගාවල ජලය, ඔයවල්වල එන ජලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අපි කටයුතු කරලා තියෙනවා. එදා අපි දන්නවා වාරි කර්මාන්තයේ අපේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය යුගය මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුගය. අහසෙන් වැටෙන එකඳු දියමිදක්වත් පාවිච්චියට නොගෙන, ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා බසින්නට ඉඩ නොතබන් එදා ඒ වැඩපිළිවෙල ගෙනිච්චේ. අපි දකිනවා ඒ කියන්නේ හැම ජලමිදක්ම එතුමාගේ සංකල්පයේ උනේ කොහොමද කෘෂිකර්මාන්තයට යොදවන්නේ, කොහොමද වැව් පද්ධතිය සකස් කළා, ඒ වැව් පද්ධතියේ රඳවා ගන්න කියන්නේ ඒ රඳවාගෙන ප්‍රයෝජනයට ගන්න. දැන් මම කිව්ව මේ වැව් 30,000ක් මේ වෙන විට වැව් 30,000කට ආසන්න වැව් ප්‍රමාණයක් වාරි මාර්ග, මහවැලි, ගොවි ජන සේවා යටතේ විටින් විට රජයන් මගින් වැඩි දියුණු කළා තියෙනවා. පරාක්‍රමබාහු රජතුමාගේ ඉතිහාසයත් එක්ක ගත්තහම අපි හිතන්න පුළුවන් වැව් 60,000ක්, වැව් ලක්ෂයක් අනිවාර්යෙන්ම තිබිච්ච වාරි ඉතිහාසයක් තියෙන රටක්, ඒ වගේම ජාතියක්. එනිසා වර්ෂාවෙන් අප රටට ලැබෙන ජල ප්‍රමාණය දල වශයෙන් ගත්තොත් මීටර් කියුබ් මිලියන 120,000ක් වෙනවා. මේ 120,000න් මහ පොළොවට උරාගෙන ගංගාවල ගලා යන ජල ප්‍රමාණය මීටර් කියුබ් මිලියන 55,000ක් වෙනවා. 120,000ක් වර්ෂාවෙන් ලැබෙනවා, මහ පොළොවට උරාගෙන ගංගාවලින් ජලාබසිනවා මීටර් කියුබ් මිලියන 55,000ක්. මේකෙන් අපිට රඳවාගන්නේ තවමත් මේ 55,000න් 9,500ක් පමණයි. 5,500ෙන් 9,500ක් කියන්නේ තවත් 80%කට වැඩි ප්‍රමාණයක් මුහුදට ගලා බසිනවා. මෙන්න මේ ජලය, ඒ වගේම අපිට තියෙන මේ මීටර් මිලියන කියුබ් 9,500 කොහොමද අපි අර පරිසම් ඇතුව පාවිච්චියට ගන්න කියන එක වගේම තවත් වර්ෂා කාලයේදී ලැබෙන ජලය ටික රඳවා ගැනීමේ අභියෝගය තමයි අපිට තියෙන්නේ. අපි කොහොමද ඒ වැඩි කරගන්නේ කියන එක. ඒ වගේම එතනින් එහාට අපි විශේෂයෙන් මෙන්න මේ වැඩි වර්ෂාවෙන් ලැබෙන ජලයේ යම් ඉදිරි වසර දෙක තුල අපි තවත් මිලියන මීටර් කියුබ් 1,500ක් රඳවා ගැනීම සඳහා මේ වෙන විට මල්වතුය, කළුගල්ඔය, යාන්ඔය, ඇල්ලේ වැව, කුඩා විලච්චිය, වත්තේ ගෙදර, උමාඔය මෙවැනි ව්‍යාපෘති කඩිනම් කරන්න මේ අර්බුද මැද්දේ වුවත් කටයුතු කරමින් සිටිනවා. ඒ තුළ අපි දකිනවා දැන් මට අපේ යදාමිනී ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා, අපේ වාරි මාර්ග උපදේශක කමිටුවෙත් සමාජිකයෙකු ලෙස එතුමා ලොකු වගකීමක් බාර අරගෙන තියෙනවා මේ කැලණි මිටියාවත සම්බන්ධයෙන්. ඒ වගේම කැලණි ගඟේ සෑම වසරකම ගං වතුර නිසා පවුල් 50,000කට වැඩි ප්‍රමාණයක් වම් මිටියාවතෙන් විතරක් අවතැන් වෙලා ඩොලර් මිලියන ලක්ෂ දෙකකට වැඩිය වන්දිගව. ඒ නිසා එතනදී ඩොලර් මිලියන 200කට වඩා සමාවෙන් ඩොලර් මිලියන 200කට වඩා වන්දිගව. ඉතින් අපි ඩොලර් මිලියන 800ක් වගේ වියදම් කරොත් මේ ජලාශ ටික සංවර්ධනය කරලා අපිට පුළුවන් වෙනවා මේ ගම් වතුර තත්ත්වය නවත්ව ගන්න වගේම අපිට ඒ ජලය කෘෂිකර්මාන්තය සඳහා යොදවන්න. අන්න ඒ වගේ අපි දකින්නේ මෙතනදී ගින් නිල්ලලා ගඟ හම්බන්තොට ප්‍රදේශයට හැරවීම, ඒ වගේම කැලණිකලු සැලසුම් කරලා ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඒ වැඩපිළිවෙල තුළ අපි ඒ ජලය කොහොමද අපි උඩවලවට ගෙනියන්නේ. ඒ වගේ විශේෂයෙන්
පාර්ලිමේන්තු යලි රැස් සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
අයි.
කාර්ක සභාව. කරුව මාත්‍යතුමා.
නිසා අපි ස්තුති සභානායකතුමනි. නිසා අපි කථානායකතුමනි, අපි බලන්න ඕන ජලයේ හිග ගංගා ද්‍රෝණි වලට කොහොමද ජලයේ වැඩියෙන් මුහුදට බලා බසින කැලණි ගඟ, කළු ගඟ, ගිග් ගඟ, නිල්වලා ජලය ඒ ප්‍රදේශ වලට හරවන්නේ කියන එකත් එක්ක කැලණි ගඟ අපිට ඉහළින් මහවැලි ගඟට හරව ගත්තොත් තවත් ජල ප්‍රමාණයක් අපිට උතුර දක්වා ගෙනියන්න පැහැදිලිවම හැකියාව ලැබෙනවා. හේතුව අපිට තියෙන අභියෝගය මම ඉස්සල්ලා කිව්වා දිස්ත්‍රික්ක 25න් 22කටම වාරි ජලය ලබා දීම සිද්ධ වෙනවා. උතුරු පළාතට තමයි තවමත් කුඩා වැව් සහ පොකුණු හදලා ඒ කළමනාකාරීත්වය කරන්නේ. එයත් අපිට ඒ වැඩපිළිවෙලත් ඉදිරියට ගෙනියන්න නම් මේ වැව් පද්ධතිය දියුණු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් මහවැලි අධිකාරියත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් සුවිශේෂී වැඩ කොටසක් කරලා තියෙන. අඩුපාඩුත් තියෙනවා, තව කරන්න තියෙන වැඩ. අපි දකිනවා කාරක සභාව තිබ්බත් පාර්ලිමේන්තුව තුලත් යම් යම් වාරි ගැටලු සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් මේ හැම වැඩකදීම අපිට ලැබෙන මුදල් ඒ සම්පත් උපරිම ප්‍රයෝජනයට අරගෙන ඒ වැඩ කටයුතු ටික සිද්ධ කරන්න කටයුතු කරනවායි කියන එක තමයි විශේෂයෙන් අපි මෙතනදී සිහිපත් කරන්නේ. ඒ වගේම තමයි මහවැලි වාරි මාර්ග අමාත්‍යාංශයේ යටතේ තියෙන මහවැලි අධිකාරිය වගා වපසරියක් විදියට ගත්තොත් හෙක්ටයා මිලියන 0.24. නිසා අස්වැන්න අපි ජාතික අස්වැන්න ගත්තොත් හෙක්ටයාරයකට මිලියන මෙට්‍රික් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.5. නමුත් මහවැලි අපි හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6ක ධාරිතාවයකින් නිෂ්පාදනය ලබා දෙන්න දායක වෙලා තියෙනවායි කියන එක විශේෂයෙන් අපි මෙතනදී සිහිපත් කරන්න ඕන. නිසා අපි අපේ ඒ වගකීම් සම්භාරය තුළ එදා ගාම් දිසානායක මැතිතුමා කඩිනම් මහවැලිය ඇති කළා. ඒ තුළ අද ජලජාතික නිෂ්පාදනයෙන් 2%ක දායකත්වයක් කෘෂිකර්මාන්තය, විදුලි බලය, ඒ වගේම පානීය ජලය සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තුළ මේ රටට ප්‍රධාන වශයෙන් ලබා දීමේ වගකීම මහවැලියේ බාර අරගෙන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ 155කට ආසන්න පවුල් ප්‍රමාණයෙන් 106කට ආසන්න පවුල් ප්‍රමාණයක් මහවැලි ජානපදිකයින් ලෙස ජීවත් වෙනවා. මේ අයට නිල වශයෙන් ඉඩම් අයිතිය ලබලා දීලා තියෙන්නේ ගාම් දිසානායක මැතිතුමාගේ යුගයේ පදිංචියට ගත්තත් පස්සේ පවුල් 360,000කට වගේ. ගරු කථානායකතුමනි, තවත් පවුල් ලක්ෂ 3ක් ඉන්නවා තුන්වෙනි පරම්පරාව. මේ අයට පදිංචියටවත් අද ඉඩම් කෑල්ලක් නැහැ. ඒ වගේම ආයෝජනයේ පැත්තට තියෙන ඉඩම් ටිකත් අපි නිසි කළමනාකාරීත්වයක් ඇතුලේ ප්‍රයෝජනයට ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න මේ අමාත්‍යංශයේ වගකීම ප්‍රථම වතාවට මැයිමාස විසිතුන්ගෙන්ද මට ගෝටාබේ රාජපක්ෂ මැත්තුමා බාර දුන්න වෙලාවේ ඒ වගකීමට නිසි සැලස්මක් අපි හැදුවා. ඉන් පස්සේ නැවත වතාවක් රටේ අර්බුදයක් එක්ක නැවත අමාත්‍යවරයෙක් විදිහට මාව වත්මන් ජනාධිපතිතුමා පත් කරාට පස්සේ ඒ ගන්න හදපු ඒ සැලසුම් ටික ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කළා. ඒ කටයුතු කරද්දි අපි දැක්කා පසුගිය කාලේ දැන් මේ අයවැයේදී ජනාධිපතිතුමා යම් යෝජනාවක් ගෙනල්ලා තිබ්බා. මේ ඉඩම් සඳහා ඉඩම් බෙදා දීමේ ක්‍රමවේදය නිසි ක්‍රමයක් හදලා ප්‍රාදේශීය ලේකම්වරයා යටතට පවරන්න ඕනයි. ඉතින් මම මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරා කැබිනට් මණ්ඩලයේදී. මේ අද දිනේ මම හිතනවා කරුණු ඉදිරිපත් කිරීම මගේ වගකීමක් කියලා මහ ජනතාවට. සාය කැබිනට් මණ්ඩලයේදී මොකද පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම අදහස් ආපු නිසා සිංහදාර අමාත්‍යවරයා විදිහට ඉස්සල්ලාම මේ කරුණ දැනගත්ත මොහොතෙම ජනාධිපතිතුමා සමග මේ සම්බන්ධව සාකච්ඡා කළා. මොකද්ද අපි ගෙනියන්න හදන වැඩපිළිවෙල? ඒ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාට මගේ අදහස විදිහට දැන්නුවේ ඉඩම් බලයේ තියෙන්නේ මේ රටේ ප්‍රධාන වශයෙන්ම රටේ මුල් පුරවැසියා විදිහට ජනාධිපතිතුමාට. එතුමාට පුළුවන් ලෑන්ඩ් ඔතෝරිටි එකක් ඉඩම් අධිකාරියක් හදලා මේ ඕනම ඉඩමක් නිසි නියාමනයක් ඇතුව ලෑන්ඩ් බෑන්ක් එකක් හදලා ඒ අතරතර අරගෙන වැඩපිළිවෙලක් හදන එක වෙනම කාරණයක්. එම නැතිනම් මේ තියෙන ආයතන අතරින් ගත්තොත් ප්‍රාදේශීය ලේකම් යටතේ ඉඩම් බෙදා දීම් සිද්ධ වෙනවා. මහවැලි යටතේ ඉඩම් බෙදා දීම් සහ ඉඩම් කලබනා කරන කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ඉඩම් බෙදීම් සිද්ධ වෙනවා. මේ තුනෙන් ගත්තොත් ඉඩම් බෙදා දීමේ ක්‍රමවේදය විනිවිදභාවයේ ප්‍රතිශතාත්මකව ගත්තොත් ගුණාත්මකත්වය ගත්තොත් මහවැලිය ඉදිරියෙන් ඉන්නවයි කියන එක මං කියන. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැතුව නෙමෙයි. ඒ අඩුපාඩු අවම කරගෙන ඒ අඩුපාඩු ටික දූෂණ නැති කරගෙන මහජනතාවට ප්‍රසස්ස සේවාවක් ලබා දෙන්න මමත් රාජ්‍ය අමාත්‍යතුමත් අමාත්‍යංශයේ ලේකම්තුමා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු ඒ නිලධා ප්‍රධාන නිලධාරීන් ඒ අයට වගකීම් දෙන්න උපදෙස් ලබලා දීලා තියෙනවා. සය වගකීම් මත දැන් ඔබතුමත් මහවැලි කලාපයක මම දන්නේ අපේ කතානායකතුමා පදිංචි වෙලයි. එනිසා අපි පැහැදිලිවම දැකලා තියෙනවා අඩුපාඩු. සමහරක් වෙලාවට සමහර නිලධාරීන්ගේ තියෙනවා මාර්ථික මානසික විකෘතිත්වයක්. එක අර ගමේ පදිංචිකරුවා එක සියවතාවක්වත් එන්න ඕනේ මනුස්සයාගේ වැඩක් කරලා දෙන්න. මං හිතන්නේ ඒක එහෙම එන්න රස්තියාදු කරන්නේ ඒක මොලේ අමාරුවක් තියෙනවා. අපි ළඟට කවුරු හරි ආපුවහම අපි බලන්නේ කෙටි ක්‍රමවේදයකින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නේ. දැන් පදිංචියට ඉඩමක් දෙද්දි දැන් අද රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය එතුමිය කරපු කතාව සම්බන්ධයෙන් මම දැඩි කනගාටුවකට පත් වෙනවා. දැන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර දුරට ගිහිල්ලාද කියන එක පේනවා. දැන් ඇමතිවරයා විදියට මම ඉඩමක් දෙන්න හදලා තියෙන්නේ ඉඩම් නැති කෙනෙකුට. ඉඩම් නැති කෙනෙකුට. එතෙන්දී බැලුවේ නැහැ පක්ෂයක්. එතෙන්දී බැලුවේ නැහැ ජනවර්ගයක්. එතනදී බැලුවේ නැහැ ආගම. ඒ පනතේ ලැබිලා තියෙන බලතල අනුව එක ගෙදර පවුල් තුනක් ඉන්න අයට ඉඩම් කෑල්ලක් දෙයි. එහෙම නැත්නම් තරුණ මම දැම්ම වැඩපිළිවෙලක් ජනාධිපතිතුමාට කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් ලබා දෙන්න තරුණ ගොවි ව්‍යාපාර හදන්න. එතකොට ඒ සඳහා මුදලුත් ලබා දුන්නා. එනිසා මට කාලය දෙන්න මේ සඳහා මුදලුත් ලබා දුන්නා. ඉතින් මේ කටයුතු ටික කරද්දී දැන් විපක්ෂයේ මන්ත්‍රීතුමියක් ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වලු මෙන්න මේ විදියට ඉඩම් දෙනවා. ඉතින් ජනාධිපතිතුමා මගෙන් ඇහුවෙත් නැහැ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඉඩම් බෙදන එක නතර කරන්න කියලා ලේකම්තුමාට ලිපියක් ඇවිත් තිබ්බා. ඉතින් අද දැනගත්ත පාර්ලිමේන්තුවේදී එතුමිය කතා කරලා ජනාධිපතිතුමාට කිව්වට පස්සේ තමයි මේක නතර කරේ කියලා. ඉතින් ඒ නිසා අද ප්‍රජාතන්ත්‍රවාදය කොච්චරද කියලා කියනවා නම් මේ රටේ මහජනතාවට සේවයක් කරද්දී හෝ ඒකට ඉඩ නොදී
මන්ත්‍රීවරු ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා කිව්වහම ඇමතිවරයාගේ වැඩපිළිවෙල පවා නවත්තන්න පුළුවන් බලයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවාද? මේක ඇත්ත කතාව. ඒක නිසා අපි මහන්සි වෙලා අපි ඒ වෙලාවේ සුදුස්සම කියලා හිතලා ජනාධිපතිතුමාව ගේන්න එදා නම්වෙන්දරයක් ගහනවා. එක එක දේශපාලන පක්ෂ වලට එකතු වෙච්ච අය අපි දැක්කා රටේ ලොකු විනාශයක් ඇති කරනවා. ඒ වෙලේ අපි 19 වෙනිදා ගහනවා, 10 වෙනිදා ඉඳලා අපි සැලසුම් කරා නෑ අපි මෙතුමාව ගේමු මුල් පුටුවට මේ රටේ තියෙන ප්‍රශ්න වලින් බේරගන්න. හැබැයි එදා විරුද්ධව හිටපු කවිරත්න මන්ත්‍රීතුමියගේ වචනය විශ්වාස කරා ඒ විපක්ෂයට ඒ තරම් අද තැනක් දීලා තියෙනවා. ඉතින් මේක තමයි தත්ත්වය. හරි, එනිසා මම දකින්නේ නම් මම කොයි වෙලෙත් මං හිතනවා ඒ වෙලාවේ නැවත මේවා වෙන එකක් නැහැ කියලා. මම විශේෂයෙන්ම මේ අමාත්‍යංශයේ බාරගත්තෙම එදා අග්‍රාමාත්‍යවරයා විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ජනාධිපතිතුමා විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මට ලොකු විශ්වාසයක් තිබ්බා මේ රටේ ජනතාවට අවංකව නිදහසේ වැඩක් කරන්න මේ අමාත්‍යංශය තුල මට හැකියාව ලැබෙනවායි කියලා. ඒ වගේම නැවත එතුමා ඒ තනතුරපත් වුණහම මම ඒක වගකීම බාරගත්තෙත් අවංකව වැඩක් කරන්න. මොකද දේශපාලනයේ තුල අපිට බාර දීලා තියෙන වගකීම ආදර්ශයක් දෙන්න ඕනේ. මේ රටේ පැහැදිලිව මේ රටේ ජනතාව පැහැදිලිව කිව්වේ යම් යම් කාලවල මේ දේශපාලනය නිසා වංචා වුණා, දූෂණ වුණා, අවිධිමත් කළමනාකරණයක් සිද්ධ වුණා. ඒ සියල්ලම අවුරුදු 70ක පාලනයේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පිටින් පුපුරලා ගියා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා එතුමාත් ඒ වෙලාවේ ඇවිල්ලා බැලුවේ යමක් අවංකව කරන්න, ණය ගන්න එක නැවැත්තුවේ යමක් අවංකව කරන්න. බයි ඒ දීර්ඝ කාලයක් තුල මේ වසර 70 පාලනයේ තිබ්බ අඩුපාඩු නිසාම රට බංකොලොත් වුණා. එදා ඇත්ත කතාව. ඒක වහන්න දෙයක් නැහැ. ඉතින් ඒ බංකොලොත් වෙච්ච රට නැවත ගොඩ ගන්න නම් අවංකව වැඩ කරන, ඒ වගේම වංචාව දූෂණයට තිත දියන, ඒ වගේම නිසි කළමනාකාරීත්වයකින් වැඩ කරන පාර්ලිමේන්තුවක් වගේම ඒ වගේම තමයි රාජ්‍ය සේවය අවංකව වැඩ කරන අතිවිශාල පිරිසක් ඉන්නවා. අනිත් අයත් ඒ රාජ්‍ය සේවයේ තමන්ගේ වගකීම උපරිම කරනවා වගේම මේ සහනාධාර කියන රැවටීම වෙනුවට මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. දැන් කන්න බොන්න නැති හින්දා අමාරු නිසා සහනාධාර දෙන්න වෙනවා. දැන් මේ සහනාධාරයත් එක්ක අපි ආර්ථික වැඩපිළිවෙලක් ගේන්න ඕනේ. ඒ නිසා තමයි මහවැලි යටතේ අපි ගෙනාවේ තරුණ ගොවි ගම්මාන හදන්න. මහවැලියේ විශේෂයෙන්ම මම කිව්වා එතනින් එහාට තරුණ වෘත්තීය පුහුණු වැඩසටහන් ටික හදන්න. ඒ වැඩ ටික ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ වගේ තරුණ සේවා සභාවත් එක්ක එකතු වෙලා මේ රටේ අවුරුදු 15න් තරුණයට එළමෙනවා 103ක් තරුණයෝ. මේ තරුණයෝ හැම කෙනෙකුටම වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න. නිසා අපි මහවැලිය විශේෂයෙන් අධිකාරියක් විදියට මහවැලියත් වාරි මාර්ගෙත් අපි ජනතාව ඉල්ලුවේ ප්‍රසස්ස සේවාවක්. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන නිලධාරී, ඒ වෙනුවෙන් වගකීම් කරන්නේ නැත්නම් වග නිලධාරියාගේ සේවය අත්හිටවල හරි මාර්ගයේ යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදාගන්න වෙනවා. ඒ සඳහා 20-23 අපි කටයුතු කරනවායි කියන එකත් විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, අපි දන්නවා දැන් අපිට ලබලා දීලා තියෙන ජලයත් එක්ක අපිට තියෙන ජලය නිසි කළමනාකාරීත්වයක් එක්ක වැඩි කරලා මේ රටේ ගොවි ජනතාවට ලබා දෙද්දි අපිට පේනවා මේ වෙනකොට දැන් ලැබිලා තියෙන වර්ෂාව වෙන වර්ෂවලදී මේ වෙනකොට ලැබිලා තියෙන ජලයත් එක්ක ගත්තහම කථානායකතුමනි මම අවසන් කරනවා ඉක්මනින් 150ක අඩුවක් තියෙන. සා මේ රටේ සමස්ත ගොවි ජනතාවගේ අපි ඉල්ලා සිටිනවා ජල කළමනාකරණය ගැන වැඩි අවධානයක් දෙන්න කියන ඉල්ලීම ආදරණීය ගොවි ජනතාවගෙන් ඉල්ල. ඒ වගේම සෑම ගොඩ ගෙවත්තක්ම තමන්ගේ ගෙවත්ත උපරිම වශයෙන් වගා කරලා මේ රටේ ජාතික ආර්ථිකයට දායක වෙන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් අපි මෙතනදී කරනවා. ඒ නිසා ඒ සඳහා මහවැලිය විදියට වාරි මාර්ග අමාත්‍යංශයේ විදියට කෘෂිකර්ම අමාත්‍යංශයටත් ධීවර අමාත්‍යංශයටත් අනිත් සියලු දෙනායක ඒකාබද්ධව වැඩ කරන්න අමාත්‍යවරයා විදියට මමත් රාජ්‍ය අමාත්‍යවරයා විදියට ශෂේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමත් උපරිම කැප වෙනවයි කියන එක විශේෂයෙන් මේලාදී සිහිපත් කරමු. මේ ඉඩම් ලබා දීමක් වෙද්දී එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ආයෝජනය සඳහා ඉඩමක් ලබා දෙද්දී අපි කරන්නේ අර බදාගෙන ඉන්නව වෙනුවට කඩිනමින් ලබා දෙන වැඩපිළිවෙල. මොකද මම කවදාවත් ඇමතිවරයා හම්ුණාම බලය ආවම මොලේ නැති වෙන්නේ නැහැ. බලේ ඇවිල්ලා මොලේ නැති වුණාම තමයි කෙලව ගන්න. නිසා මම බලන්නේ මේ වෙලාවේ කළ හැකි දේ කරන්න. දෙන්න පුළුවන් දේ දෙන්න. වගා කළ හැකි හැම බිං අඟලක්ම බදාගෙන ඉන්නේ නැතුව වගා කරන්න. ඒ සඳහා අහිංසක එක පවුලේ ගෙවල් ගේ ඇතුලේ ඉන්න පවුල් තුනක් වෙනුවෙන් ඉඩම් ටික දෙන්න. අපි ඒ කටයුත්ත කරන්න තමයි කැප වෙන්න ක්‍රියා කරන්නේ. ඒ නිසා ආයෝජකයින් විදියට අවංකව මම එකක් ඉල්ලනවා ආයෝජකයින්ටත්. දැන් ගොඩාක් ඉන්නවා මේ රටේ නම් තියාගත්ත ආයතන. ඉඩම් ගිහිල්ලා ගන්නවා ඉඩම් වගා කරන්නේ බදු ගෙවගෙන ඉන්නවා. මේක ලොකු අසාධාරණයක් මේ රටට කරන. අපරාධයක් මේ රටට කරන. ඒ නිසා මේ රටේ මහා මුදල් තියෙන ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලනවා තමන්ගේ ඉඩම කඩිනමින් වගා කරන්න. එහෙම නැත්නම් නැවත මහවැලි අධිකාරියට බාර දෙන්න. එහෙම නැත්නම් අපිට ඒවා අහෝසි කරලා බාර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපි මේ රටේ ඕනම වගා කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි ඉඩම දෙන්න සූදානම්. මාස 6ක් තුල වගා කරනවා නම් අපි නිල අයිතිය ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ රටේ ඉඩමක් නැති තරුණ ව්‍යවසායකයෝ ගොඩක් ඉන්නවා කෘෂිකර්මාන්තය තුල දියුණු වෙන්න කැමති. ඒ අයට අපේ සහයෝගය අපි ලබා දෙන්න සූදානම්. ඔබගේ අනාගතය වෙනුවෙන් කෘෂිකර්මාන්තයට එකතු වෙන අය සඳහාත් කියන එක විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරනවා. ඒ වගේම පදිංචියට ඉඩම් කොටසක් නැති ඒ අය වෙනුවෙන් දෙන්න පුළුවන් ඒ අවස්ථාව ලබා දෙන්නත් අපි කැප වෙනවා. අපිට කිසිම ජන වර්ගයක් ගැටලුවක් නැහැ කියන එක මම විශේෂයෙන් මම කියනවා. ශ්‍රී ලාංකීය ජාතිය විදියට සිංහලද දමිළද මුස්ලිම්ද ඒ සියලු දෙනා මේ රටේ අයිතිකරු. ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ සේවාව දෙන්න අපි වගකීමෙන් බැඳිලා ඉන්නවයි කියන එකත් විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරමි. අවසාන වශයෙන් මගේ යුතුකමක් තියෙනවා. අද වගේම හැමදාම අපට සහය දක්වන අමාත්‍යංශයේ හැම කටයුත්තකදීම නිරන්තර සොයලබල්ලා තීන්දුව తీරන අරගෙන මේ අමාත්‍යංශයේ නිසිතැනට ගෙනියන් මේ රටේ ජනතාවට උපරිම සේවයක් දෙන වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යතුමා ලබා දෙන සහයෝගය මගේ විශේෂ ස්තුතියක් උද කරනවා. ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුමා දැන් මම මේ පස්වෙනි අමාත්‍යංශයේ අවුරුද්දකට වාරි මාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා තමයි මට හම්බෙච්ච හොඳම ලේකම්තුමා. ඒක මම පැහැදිලිවම කියනවා. ඒ නිසා එතුමා හැම වෙලේම වැඩක් දුන්නහම රාජ්‍ය සේවකයන් සේවයේ අතර සතුටු වෙන්න පුළුවන් නිලධාරියෙක්. ඒ තරම් කඩිනමින් ඒක අවශ්‍ය කටයුතු තීන්දුව අරගෙන වැඩ කරනවා. සා අපේ වාරි මාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ වගේම අතිරේක ලේකම් තුමියන්ලා සහ තුමන්ලා ඒ වගේම වාරි මාර්ග වගේම මහවැලි අධිකාරියෙත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙත් අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්ලා දෙපළ ඇතුළු සියලුම මගේ අධ්‍යක්ෂ මණ්ඩල වගේම ඒ ආයතන දෙකේම අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ටත් ඒ වගේම ඉංජිනේරු සභාව ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ඒ වගේම උමාඔය මොරගහකන්ද කළුගඟ ගින් නිල්වල මල්වතුය ඇතුළු අනෙකුත් ප්‍රධාන වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරි මණ්ඩලය ඇතුළු ඒ සමස්ත වාරි මාර්ග අමාත්‍යංශයේ යටතේ තියෙන සියලුම ආයතනවල සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ට අපේ ස්තුතිය පුද කරමි. ඒ වගේම මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හැම මොහොතෙම ලබා දෙන සහය ඒ සහයට අපේ ස්තුතිය පුද කරමු. ඒ වගේම විවාදයේදී අද අදහස් දක්වලා හොඳ සාර්ථක සංවාදයක් වෙනුවෙන් කැප වුණ පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රී තුමියන්ලා තුමන්ලත් ඒ වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අපේ සභානායකතුමා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම මහලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ අයවැය තුල අපේ අමාත්‍යංශයේ ලබා දුන් ඒ සහයෝගයට ස්තුතිය පුද කරමින් මුදල් අමාත්‍යතුමන් ලෙස සහ වත්මන් ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් ඉදිරියට ගන්න මේ අභියෝග ටික ජය ගන්න දක්වන ඒ වැඩසටහන්දි අපාමාත්‍යංශයට ඒ මුදල් වෙන් කරලා දුන් ලබා දුන් සහයෝගයට අපේ ස්තුතිය පුද කරමින් මේ ගරු මන්ත්‍රීතුමල්ලා හැම වචනයකින්ම කිව්ව අදහසක්ම ඉතා ඉහලින් පිටි අරගෙන වාරි මාර්ග අමාත්‍යංශය වෙනුවෙන් කිව්ව එක වචනයක්වත් අපි අහක දාන්නේ නැතුව කළ හැකි උපරිමේ ඔබතුමා දන්නවා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විදියට ඉන්නකොට පළාත් පාලන ආයතන 330න් 310යි මුදල් ඉල්ලුවේ හැම එකටම දුන්නා බෑ කිව්වේ නැහැ ඒ වගේ කළ හැකි දේ උපරවශයෙන් කරලා දෙන්න මේ ගම් වතුර ප්‍රශ්නයේදීද වාරි ප්‍රශ්නයේදී කෘෂි කර්මාන්තයේදීද ඇල ටික වැව් ටික උපරිම වශයෙන් හදලා දෙයි අපි කටයුතු කරනවා එතනදී මම ඉල්ලා සිටියෙත් වාරි මාර්ග අමාත්‍යංශයෙන් අපිට ලැබිලා තියෙන මුදල් ටික හොඳ කළමනාකාරීත්වයක් කරන්න අපිට නාස්ති කරන්න මුදල් නැහැ ඒ නිසා ඒ කළමනාකාරීත්වයෙන් අර 1.10 කරන සංකල්පය අපිට ලැබිලා තියෙන 1.10ක් ප්‍රයෝජන අරගෙන මේ රටේ වැඩි නිෂ්පාදනයක් සඳහා වතුර ටික ලබා දෙන්න ඒ සඳහා මට අපේ අමාත්‍යංශයේ නිලධාරී මණ්ඩලයේ සහය අපේක්ෂා කරනවා ඒ සඳහා අපේ රාජ්‍ය අමාත්‍යතුමා සහය දක්වනවා ඒ සියලු දෙනාටත් ස්තුතිය පුද කරමි ඔබතුමා කතානායකතුමාත් නියෝජ්‍ය කතානායකතුමාන් ලෙස ඔබතුමාත් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් හැමදාම අපට දක්වන සහයෝගයට ස්තුතිය පුද කරමි මට වේලාව ලබා දීම පිළිබඳවත් විශේෂයෙන් මගේ ගෞරවය පුද කරමි අදහස් දැක්වීම හමාර කර
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සීස 118 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිටු 19 14 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසන නයිතමේ ආදේශ කළ යුතුය මුලදන රුපියල් බිලියන 34 මිලියන 370යි ශීර්ෂ 118 කෘෂිකර්ම අමාත්‍යවරයා පිටුව 19 18 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසන නයිතමේ ආදේශ කළ යුතුය වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 61 මිලියන 906යි රුපියල් බිලියන 25 මිලියන 491යි 475000යි මෙම සංශෝධනය අභිප්‍රාය වනුයේ ශීර්ෂ 118 සඳහා එවැ යෝජනා අංක 53 සහ 64 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 270කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීම සහ ශීර්ෂාංක 292 සඳහා එවැ යෝජනා අංක 55 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි
සංශෝධන සහිතව ශීර්ෂ 118 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 281 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 285 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 292 කාර්ක සභාව එකඟද? සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ශීර්ෂ 292 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිටුව 26 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසල නයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල මිලියන 776යි. මෙම සංශෝධනය අභිප්‍රාය වනුයේ ශීර්ෂාංක 292 සඳහා එවැ යෝජනා අංක 55 යටතේ වෙන් කර ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 292 කාර්ක සභාව එකඟද?
ආයි.
වාරි මාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂ 198 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
වාරි මාර්ග අමාත්‍යාංශයේ පිටුව 34 10 පෙළ ඉවත් කර එවෙනුවට පාසල නයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 75 මිලියන 750යි ශීර්ෂ 198 වාරි මාර්ග අමාත්‍යවරයා පිටුව 34 14 පෙළ ඉවත් කර එවෙනුවට 5000 නයිතමය ආදේශ කළ යුතුය වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 4 මිලියන 91යි රුපියල් බිලියන 64 මිලියන 293යි මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ ශීර්ෂ 198 සඳහා එවැ යෝජනා අංක 51 යටතේ වෙන් කර ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 250කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීම සහ ශීර්ෂ 282 සඳහා එවැ යෝජනා අංක 54 යටතේ වෙන් කර ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 198 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 282 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
වාරි මාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂ 282 වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිටුව 34 17 පෙළ ඉවත් කර ඒ වෙනුවට 5000 නයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 3 මිලියන 300යි රුපියල් බිලියන 11 මිලියන 193යි 83යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ ශීර්ෂ 282 සඳහා අයවැය යෝජනා අංක 54 යටතේ වෙන් කරලද ප්‍රතිපාදන අතුලත් කරමින් රුපියල් මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 282 කාර්ක සභාව එකඟද?
ආයි.
දීවර අමාත්‍යාංශය ශීර්ෂ 151 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
දීවර අමාත්‍යාංශයේ පිටුව 28 20 පෙළ ඉවත් කරේ වෙනුවට පාසන ආයතනය ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 3 මිලියන 600යි. ශීර්ෂ 151 දීවර අමාත්‍යවරයා පිටුව 29 4 පෙළ ඉවත් කර එවිනුල් පාසන නායතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන දෙක සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 1 මිලියන 753යි රුපියල් බිලියන 3 මිලියන 437යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 33 යටතේ වෙන් කරලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 151 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 290 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂ 118 151 198 282 සහ 292 සංශෝධන සහිතව ශීර්ෂ 281 285 සහ 290 සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මේ සභාවට දන්වනු කැමැත්තෙමි. කල්තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව අනිද්දා එනම් 2022 දෙසැම්බර් මාස 8 දින පූර්වභාග 9:30ට රැස්වීමයි යෝජනා කරන්නේ.
ඒ අනුව පාර්ලිමේන්තුව 8 දින පෙරවරු 9:30ට යළි රැස්වීම.